Ma è venuto un sangue della Has l'altro sarei e con lo se rimase mi si passera o se ne avi me ne prendami i piti Pradhana Viharasthani Virit Sakya Muni Samudra Vihare Pātana Labana Bhavana Vedasatahana Vesana Vedasatahana Ati Pujaniya Gauravaniya Vandaniya ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංගනායක රාජකීය පණ්ඩිත දිගාමඳුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ වරා ප්‍රමුඛ මහා සංඝරත්නයේ නවසර එකට සටහන් සංවිධානය කරන්න බොහෝ උරදී මේ සමහන්සේ වෙන කැපවුණු සිතින් කයින් වචනයෙන් කටයුතු කරන සතවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක තෙරුතුනි අපි මුලින්ම අපේ සිත් භාවනාවකට ධර්මයකට යොමු කරගන්න අවශ්‍ය කරන අන්දමට හිත සැහැල්ලු කරගන්න සාධාරණ ඉතින් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ වන්දනාව සිද්ධ කරලා අපි මේ සිතට අධිෂ්ඨානයක් ඇති කරගන්නවා බුදුරජාණන් වහන්සේගේ සරණේ ධර්මයේ සරණේ ඒ ආර්ය මහා සංඝරත්නයේ සරණේ මට වෙනාන් සරණක් නැත ඒ සත්‍යයයි ඒ සත්‍යානුභාව බලයෙන් මට අද දවසේ තුමු සත්‍ය අවබෝධ කිරීමට වාසනාව භාග්‍ය සැලසේවා කියලා මා සමගින්ම ගාථා සත්‍යයන් කරන්න සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවානං සම්මා සම්බුද්ධෝ මිච්ඡාචරණ සම්පන්නෝ අනුත්තරෝ කුරිස ධම්මසාරතේ සාරේ මනසාන බුද්ධෝ මදවති ස්වාක්ඛාතෝ මදවතා ධම්මෝ සම්දික්ඛිතෝ අකාරිකෝ හේතිපස්සිකෝ ඕපනයිකෝ කච්ඡත්තං වේදිතම්බෝ සුපටිපන්නෝ භගවතු සාවකල සම්බෝ උජුපටිපන්නෝ භගවතු සාවක සම්බෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සම්බෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සම්බෝ යදිදං චත්තාරි පුරිස
වන්නාමි චේතියං සම්පං
අෂ්ටාංග මග්ග සරිරාදීන වචන නදී චිරං වසතු දස බල බුදුන් නම් සින් බුදුන තින් මතෝ ඉමං නම් මහා සමුදුර කෙළවර කොට ඇති සතතින් අරියටැඟි මග සිලිලින් සියලු මිතිසුරෙන ජිනවතන් ගඟ වූකල් ගලාවා සවු සතන් පින්නතුනේ අපි සීල භාවනා වැඩසටහන් සංවිධානය කරගෙන පොහොය වැඩසටහන් වලට සහභාගී වෙමින් විශේෂ වැඩසටහන් සංවිධානය කරගනිමින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය සිත, කය, වචනේ සමරය. ආරම්භ වන්ට ඕන සිත කියන ධර්මතාවය මුල් කරගෙන, මොකද මේ සිත සංවර නැති තැනක වචනේ සංවර වෙලා සිත සංවර නැති තැනක කය සංවර වෙලා වැඩක් නැහැ. සිත සංවරය කියන්නේ මොකක්ද? සිත සංවරය කියන්නේ සිතේ ද්වේෂය අඩු වෙනවා නම්, නැති වෙනවා නම්, ඒකට කියනවා තරහ. මොනම දෙයකට මේ තරහ මොන තරම් දුරට නැති කරනවද කියනවා නම්, බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා, ලෝතරම් බුදුරජාණන් වහන්සේට පල්හුරුන් විසින් තලන විටද මගේ සැබෑ ශ්‍රාවකයාට ද්වේෂය නූපදී. අපි තාක්ෂණයේ අපි ආදරය කරන කෙනාට බැරිනොත්, තුස්කී වොත් අදහන කෙනාට ද්වේෂය උපදවා ගන්න ඕන කියලා මත්තමේ හිත තියෙන්නේ නේද? එතෙන්ට හොඳ අනුශාසනයක් ලැබෙනවා. මාගේ සැබෑ ශ්‍රාවකයා ද්වේෂය උපදවා ගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පල්වරුන් විසින් තරණ විට. ඒ අදහස්සේ ක්‍රියාමාර්ගයක් ගන්න හැකියි නැක නෙමෙයි. ක්‍රියාමාර්ගයක් ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒ ද්වේෂය කියන ක්ලේශය උපදවා ගන්නේ නැතුව සාධාරණත්වය යුක්තිය මත ක්‍රියා කිරීමට අපිට පුළුවන් ද්වේෂය උපදවා ගන්නේ නැතුව. එහෙමනම් අපි නිරන්තරයෙන්ම අපේ මනස ගැන පරීක්ෂාවෙන් තුන්දොර සංවර බලාපොරොත්තු වෙනවා නම් සංවර භාවයද හැමෝම මතක කරම ද්වේෂය කියන අකුසල ධර්මය මූලය දුරු කරමින් වාසය කරනවා. ඒ වගේම ලෝභය කියන අකුසල ධර්මය දුරු කරමින් වාසය කරනවා. මෝහය කියන ඒ අකුසල මූල දුරු කරමින් වාසය කරනවා. මෝහය කියන්නේ මෝහය කියලා කියන්නේ පිළිතුරේ යාට තේරෙනවා අතරමං ස්වභාවය. මොකක්ද ජීවිතයේ සැබෑ විසඳුම කියන එක ගැන වැටහීමක් නැති ස්වභාවයක් තියෙනවා. තාත් පැහැදිලි කරොත් දුක්ඛය ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධය ඥාන, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ඥාන. අපි පිළිතුරෙන් අපි දැනගන්න කැමති ඔබ දුක දන්නවද? ඔබ සැබවින් යමක දුක දැක්කනම් ඔබ ඒ දුකත් එක්ක වාසය කරනවා කියන්න බෑ. දැන් කැලෑ ගොඩක ඉන්න කෙනෙක්ගේ අපි එකපාරට අහනවා, ඔයා සර්පයා දැක්කද? අපිට පේනවා යාළක ළඟ ඉන්නවා කකුල ළඟ සර්පෙක් කියලා. ඔයා සර්පයා දැක්කද? අපිට පේනවා නම් ඈතින් එයා සර්පයා ළඟ ඉන්නවා නම් එකෙක් අපිට අදහස් වෙන්නේ මොකද්ද? එයා තාම සර්පයා දැකලා නැහැ. සර්පයා දැක්ක ගමන් මොකද වෙන්නේ? සර්පයා දැක්ක ගමන් මොකද වෙන්නේ? ෂණිකවම එතනින් ඉවත් වෙන සිත් වෙනවා. එහෙමනම් ඔබ යමක දුක දැකලා තියෙනවා නම් ඒ දුකෙන් ඒ දුක ළඟ හිත තවරගෙන නැතුව ඇති හිත එතනින් මුදවන්න නැති. අපි මේ පැත්තේ දකින්නවා නම් නිමි පේරලා නිදු ගොඩක්. ඒක අපි ගිනි ගොඩක් ලෙසම දැක්කනම් අපි ඒ ගිනි ගොඩ පැත්තෙන් අත තබාගෙන නැතුව ඇති. ටිකක් ගැඹුරින් හිතන්න ඕන කාරණයක්. ඒ කියන්නේ පිළිතුරේ අපි සැබෑලිස දුක විඳින තැන දුක දැනෙන තැන දුක නෙමෙයි මේ කියන්නේ. සැබෑලිස දුක හඳුනනවා කියන්නේ ඒකෙන් වෙනුණු ස්වභාවයක් නිතැති නිරායාසයේ සිද්ධ වීමක් වෙන්ට ඕන. ඇඳලිනේ යම්කෝ බික්කු දුක්ඛං තත්‍රතේ චන්දු පහතකෝති. මහණෙනි යමක් දුක නම් එයට තියෙන චන්දය කැමැත්ත ඇලීම සම්බන්ධතාව ප්‍රහාණය කරලා වාසය කරනවා. ඔබට මේ මොහොතේ දුක මොකක් නිසාද හටගෙන තියෙන්නේ කියලා බලන්න. ඒක තියෙන ඡන්දය, ඒක තියෙන කැමැත්ත, ඒක තියෙන තණ්හාව, ඒක තියෙන තෘෂ්ණාව, ආලය, දුක. එවිට ඔබ ඒ දුකෙන් නිදහස් වෙනවා. කෙනෙක් රස්සාවකින් දුක් වෙනකොට එයා කියනකොට මට මේ රස්සාව හරි දුකක්, මේ රස්සාව මට හරි මහන්සි, මේ රස්සාව මගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ, මේ රස්සාව මට හරි මානසික පීඩනයක් කියලා යමෙක් කියනකොට අපි දෙන උපදේශය මොකක්ද? ඔය රස්සාවේ ඒ වගේම යම්කෝ වික්ඛ දුක්ඛ මහණෙනි ඔබට යමක් දුක තත්‍රතේ චන්දු පා නැවත 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 ඇලෙනක වලකින චොප්පකින් අයිනේ. නමුත් දුක තිබුණා සමහර උදවිය ඒ දුකෙන් නිදහස් වෙන්න කල්පනා කරන්නේ නැති හේතුවක් තියෙනවා. ඒ කියන්නේ පිනතුරු දුක හඳුනගත්ත පමණින් එයාට බෑ. ගල් ගොඩක් උඩින් ඇවිදගෙන යනවා නම් අපි එක ගලක් උඩ ඉද්දී එතන අනුතුරුයි කියලා දැනගත්තොත් එයාට ඊළඟ විසඳුම හැටියට තව ගල් පොත්තක් ඕන මේකේ ඉඳලා ඒකට පන්න. ඉන්න තැන ප්‍රශ්නයක් කියලා තේරුනොත් මෙතන ඉඳලා තව තැනක් අවශ්‍යද නැද්ද එයාට පනින්න? තව තැනක් ඕනේ. එහෙමනම් දුක විතරක් අඳුනගත්තට මදී. ඒ දුකෙන් නිදහස් වෙන්න නම් මේ දුක හැදුනේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕන. අපි කේමට කියන්නේ නූල් බෝලේ ලිහන්න නම් පැටලිච්ච විදිය හොයන්න ඕන. නූල් බෝලේ ලිහන්න නම් පැටලිච්ච විදිය හොයන්න. මේක හැදුනේ ආන්න ඊට පස්සේ ආයක නෝනේ ලිහා ගන්නවා. ලිහා ගත්තට පස්සේ තියෙන්නේ නිරෝධ මාර්ගය. නිරෝධ කරගත්තොත් නිරෝධයට යන මාර්ගය කියලා කිව්වොත් එහෙම ඒක ඉස්සරහින් තියෙන්න ඕන. නිරෝධය ලබාගත් එක ප්‍රගුණ කිරීම කියන ගුණයට හැටියට ගත්තහම ඒ නිරෝධය වඩමින් නිරෝධය පාත්වමින් යනවා කියන එක තමයි ඉතින් අදහස. උදා කරගත්ත නිරෝධය භාවිතා බහුලීකරණ භාවිතා කරනවා බහුලීව යන නිරෝධය ඉන්නවා. ලංකාවේ බොහොම අමාරුවෙන් හිමිසරේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා යම්කිසි නිවන යම්කිසි පරිසරයක් හදාගත්තහම ඉතින් ආයි ලංකාවට යන කල්පනාවක් නැහැ. එහෙම තමයි අර උණු තැනට වඩා ඉහළ තත්වයකට ආවොත් ඉහළ පහසුකම් වලට ආවොත් ආයි අර අපහසුතාවයන් වලට පත් වෙන්න යන්නේ කැමති වෙන්නේ ඉබේටම මේ ශරීරයේ හැටි. ඒක එහෙම වෙන්න ඕන කියලා මම කියන්නේ නැහැ. මං කියන්නේ බොහොම හොඳයි. ඒක යාම ඔළුව නරක් වෙනවා. මේ ඉන්නේ කොහොමයි? මේ හරි කුල් ලෞකිකේ ඉන්න පුළුවන්. පස්සේ ඔළුව නරක් වෙනවා. මෙහෙදී අපි කවදාවත් එල්ලිකාටවත් දැනගෙන ඉන්නේ නැද්ද? ස්පාවට යන බලන්නේ. මොකද ඔක්කොම ඒගොල්ලෝ පිළිවෙලට ඒවා හරි ගස්සන නිසා කාටවත් බය වෙනවා. අපිට අපි පාඩු ඉන්න පුළුවන් ලංකාවේ හිටියොත් බණ කිව්වත් ඒක පාරවෙන්න බයි වෙනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියාව බලාගෙන ඉඳලා උන්වහන්සේ ගිහිල්ලා අපේ අතිපූජනීය ධර්මදේව සෝමහාමුදුරු අනේ දයාවෙන් ආදරෙන් මිනිස්සුන්ට කිව්වා. මොකද උනේ? හදන්න යන අය විනාශ වෙනවා. ලංකාව හදන්න ගියොත් හදන්න යන කෙනා විනාශ වෙනවා. මේක මට කිව්වේ මහානායක තනතුරටපත් වෙන කලින් වරුත පාසලේ මහානායක සාන්නාසේ ඉදිරිහාර වැඩේ ඉන්න සමයේ මහානායක අඳුරු හම්බෙච්ච වෙලා උන්වහන්සේ කිව්වා මට ආශ්මතුනේ මේ රට හදන්න බෑ. හදන්න ගියොත් හදන්න යන කෙනා විනාශ වෙනවා. ඉතින් අන්නේ ඒ දේ මගේ ඇඟට මම පුළුවන් තරම් ගන්න උත්සාහ කරනවා. ඒක දුරු ආකාරයේ වචනයක්. එතකොට අපි ඒ වගේ ප්‍රශ්න දෙයක් තරම් මෙදුනට පස්සේ අපි ඉතින් ඉන්න කැමතියි. ආන් ඒ වගේ පෙනුතුනේ අපි අර නිරෝධය කියන ධර්මය අඳුනගත්තොත් ඒ නිරෝධයට අපි කැමතියි. දුක් වලට කැමති නැහැ. ද්වේෂයෙන් තොරව තියෙන සහනය දැනගත්තොත් එන්නේ ආ ද්වේෂ කරන්න කැමති නැහැ. ඒක නිකන් කුණු ගොඩක් ළඟට යනවා වගේ කියන එක කල්පනා කරලා. ද්වේෂ කරන්න අවස්ථාවක් ලැබුණොත් එයා කල්පනා කරන්නේ මොකද? කුණු ගොඩවල් අවස්සන්න ගියාම නේ ලස්සන දේවල් අහුවෙන්නේ. ගම ගහනවා, පිරිසුදු දේවල් අපි ගෑරෙන පටන් ගන්නවා. නායට අමාරුයි, ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. පුළුවන් තරම් කුණු ගොඩවල් වලින් ඈත් වෙනවා. ළඟින් ගියත් නාය හරින යනවා. ලංකාවේ ගමනක් ගියාම එහෙම තැන් හතරක් පහක් විතර හම් වෙනවා. ඒක මොනවාරි නහය හකටයි කියන්නේ. ඊළඟට එහෙම ඔස්ට්‍රේලියාවේ තාම එකක් හම්බුනේ. ඒ වගේ ද්වේෂය කියනක මුල ගැනෙනකොට යන ආහි වහගෙන යන මට්ටමට යනවා. ද්වේෂයද කියන්නේ මොනම දෙයකටවත් කියන්නේ නැහැ. හොඳ දෙයක් වෙනුවෙන් අපි සමහර අය හිතනවා මම ද්වේෂ කරනවා, මම මේකට ෆයිට් කරනවා කියලා. හොඳ දෙයකටවත් ෆයිට් කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේ. ඒකට හේතුව ඒ හොඳ දෙයට වඩා ද්වේෂය නරක දෙයක් නිසා. දිනා ගන්න හැම දෙයක්ම කරුණාවෙන් දයාවෙන් හොඳින් දිනා ගන්න පුළුවන් නම් දිනා ගන්නවා, බැරි නම් මොකද කරන්නේ? අපි බෞද්ධ අපි පොරොන්දු දෙලා තියෙනවා අනේ. සියලුම ප්‍රශ්න වලට සරලම විසඳුම අතහැරි. ගොඩක් අය තේරෙනවද මුදලේ වටිනාකමක් නෙමෙයි, අතහරින්න බැරි කමක් නෙමෙයි. එයා හිතයි මම මේ අතහැරියොත් මම සතන්ඩුනා කියලා. මම දෙවෙනි වුණා කියලා යට හිතේ. ඒ නිසා මේක අතහරින්න බෑ. පරාජයේ දොරටුවෙන් පිටවන්න ඔබට ජයග්‍රහණය මුණ ගැසෙන්න ඇති. ජයග්‍රහණයේ දොරටුවෙන් පිටවන්න ඔබට පරාජයේ මුණ ගැසෙන්න ඇති. ඔබ දැන් තෝරගන්න ජයග්‍රහණයේ දොරටුවද පරාජයේ දොරටුවද? මේ සමාජය තුළ යමෙක් පරාද වෙනවා නම් සමස්ත ලෝක සමාජය කියන්නේ මේ ඔහු තමයි මේ ලෝකේ ඥානවන්ත මිනිසයා. ඇයි? සමස්ත සමාජය අඥානයි. අඥාන සමාජය ජය ගන්නවා නම් ඊට වඩා අඥානෙ පේනවා. අඥාන සමාජය තුල පරාද වෙනවා නම් යා තමයි ඥානවන්තයා. මෝඩේ කෙදිරිය යමෙක් පරාද වෙනවා නම් එයා තමයි ඥානවන්තයා. ඥානවන්තයෙකු ජය ලැබිය යුත්තේ ඥානවන්තයන් ඉදිරියේ පමණයි. ගුණගරුකයි ජය ලැබිය යුත්තේ ගුණවන්තයන් ඉදිරියේ පමණයි. ධර්මකාමී අය ජය ලැබිය යුත්තේ ධර්මකාමී අය අතර පමණයි. අපි ජය ලැබිය යුත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ, ඒ මහරහතන් වහන්සේලා ඉදිරියේ පමණයි. අපිට වෙන ජය නෑ, වෙන සහන. ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙන තමන් ජයග්‍රහණය කියලා හිතන්න. තමන් අපිට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඕන හිතා ගන්න. පහල තියෙන එක්තරා නටක මනුස්සය ටික එහෙම කර හිතන්නේ අපි තමයි සස්මය, අපි තමයි ලොකුමය, අපි තමයි දන්නමය, අනිත් අය වැඩන්නේ කියලා හිතනවලු. පුරුදු කරගෙන තියෙනවලු. ඒ විදිහා බලන අපිට කරන්න තියෙන්නේ හිනාවෙන්නේ නේ. පොඩි ළමයි තුත් කියන්නේ ඒක මගේ බෝනික, මේක මගේ සෙල්ලම් කඩේ, මේක මෙහෙමයි කියලා. ඒ වගේ අර දුරුවල පන්ති යන බලද හිත යටින් පව් කියලා හිතන්න තමයි තියෙන්නේ. එච්චරයි. බෞද්ධ කියලා කියන්නේ හොඳ ප්‍රඥාවන්ත කෙනෙකුට. බෞද්ධ කියලා කියන්නේ හොඳ සතුටින් ජීවත් වෙන කෙනෙකුට. බෞද්ධය කියලා කියන්නේ හොඳ යෝනිසෝ මානසිකාරයක් තියෙන කෙනෙකුට. බෞද්ධය කියලා කියන්නේ හොඳට අත්ති සුඛය. මට ධනය අවශ්‍ය දේවල් කරගන්න, ධනය බලය දේවල් ටික ප්‍රමාණවත්ව තියෙනවා කියලා හිතට දැනෙන මට්ටමට හදාගෙන ජීවත් වෙන කෙනෙක්. අවුරුද්දක් රස්සාවක් නැතුව වුණත්, දෙකක් රස්සාවක් නැතුව වුණත් ජීවත් වෙන්න නැත්තම් විශ්‍රාමක දිවි කාලයම වුණත් කාටවත් බරක් නැතුව ජීවත් වෙන්න ප්ලෑන් කරගත්ත කෙනෙක්, අත්ති සුඛය ඇති කෙනෙක්. බෞද්ධය කියලා කියන්නේ අනවජ්‍ය සුඛය තියෙන කෙනෙක්. මං කාටවත් වැරදි නෑ, මං කාටවත් වැරදි නෑ කියලා අනිත් එක ගහලන්නේ නැහැ. එතකොට ඒක කාටවත් කොහොමද? තමන්ගේ හිතේ ඇතුළේ යාල තේරෙනවා මම කාටවත් වැරදි නෑ. අනවජ්‍ය සුඛය තියෙනවද? මෙය තියෙනවා නම් නිවන් දකින්න ලේසි. මොකද අර ආර්ථික පීඩනේ යටින් ඇවිල්ල මනස කරදර කරන්නේ. දැන් භාවනා කරන්න බෑ ආර්ථික පීඩනේ තියෙන කෙනෙකුට. භාවනා කරන්න බෑ තමන් වැරදි වැරදි කියලා හිත කියන කෙනෙකුට. එවනේ වැරදි කර ගන්නවා. නයතුරා කරකට තියෙන කෙනෙකුට. සොරකම් කරපු කෙනෙකුට හිත සමාධිගත කරන්න බෑ. මොකද හේතුව පොලිසියෙන් පණ කියලා හිතනවා. කාටවත් ණය නැහැ. අනන සුඛය. මව්පියෝ වෙනුවෙන් සේවය කරන්න හැම තිස්සෙම සෝදාගත් අත්‍යතිව ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්, ඒගොල්ලෝගේ සතුට වෙනුවෙන්, නිරෝගී කම වෙනුවෙන්, මානසිකත්වය වෙනුවෙන් අපිට අන්ලිමිටඩ් සේවය කරන්න පුළුවන් කියන මනසේ ඉන්නවා. එච්චරයි කියන මේනේ. තමගේ යහපත වෙනුවෙන් අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා කළ යුතු ආකාරය බලලා තමන්ගේ දරු පවුල වෙනුවෙන්, සමාජික වෙනුවෙන් අප්‍රමාණ සේවයක කැපවී ඉන්නවා. තවත් තවත් පුළුල් කරාට පස්සේ තමා වෙනුවෙන්, ලෝකයා වෙනුවෙන් මේ දෙපැත්තම සේවය මනාව සමබර කරලා අප්‍රමාණ මෛත්‍රී විහරණයක කටයුතු කරන්න අපි පුරුදු වෙනවා. ඒකට තමයි බෞද්ධකම කියලා කියන්නේ. ගොඩක් අය ඇවිල්ලා අහනවා මගේ නිකාය මොකක්ද කියලා. පන්සියම් නිකායෙත්ම අහනවා. දෙකේ මහලලාදී පක්කේ ඇවිල්ලා මගේ වුණා ආමුගේ නිකාය මං කියන මගේ නිකාය බුද්ධ නිකාය කට්ටිය හම්බුනහම එහෙම එකක් නැහැ මං කියන මට කියනවා එහෙම අපි ඔක්කොම තම නිකාය බුදුහාමුදුරන්ගේ නිකාය එන්නේ අපි ඒක සම්බුද්ධ නිකාය ලියන්නේ රාමන්නිකා අමරෝපනිකාය කෝටි පාස්තවය අර පාදමේක නැහැ සම්බුද්ධ නිකාය මොකක්ද ඔබගේ නාම මගේ ආගම සත්‍ය Sappi alle domande. පුද්ගලයන් විසින් පනවන ලද සංකල්ප හා දෘෂ්ටි ඉක්මවා යමක් පවතිද එයයි සත්‍යය. එහෙමනම් පුද්ගලත්වය විසින් නිර්මාණය කරන ලද සියලුම දෘෂ්ටි සියලුම සංකල්ප සත්‍ය නොවේ. ඒව සියල්ලම පුද්ගල දෘෂ්ටි පුද්ගල සංකල්ප. ඉතින් මේ සම්මාදිට්ඨිය කියන උත්තරීතර ඥානය කරා ගමන් කරද්දී අපිට මොන තරම් දේවල් හදාගන්න තියෙනවද? යහපත් දැකීම කියලා අපි ඉගෙනගත්ත ඒ සරල වචනය මොන තරම් ගැඹුරුද? යහපත වන්නේ මොන පමණකින්ද? කොතකින්ද යහපත වන්නේ? එහෙමනම් පුද්ගල සංකල්ප පුද්ගල දෘෂ්ටි ඉක්මවා පවතීද? අන්න සත්‍යය, අන්න සම්මාදිට්ඨිය. ඇත්තෝ මං විශ්වාස කරනවා ඇත්ත ළඟට පොඩි ප්‍රමාණයකින් හරි ලොකු ප්‍රමාණයකින් නෑ. අපි බෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටික කිව්වට පරම මිත්‍යා දෘෂ්ටිකයි නෙවෙයි. පරම මිත්‍යා දෘෂ්ටිකය ගැන ඇස් පිළ පියාගත්තකම ඩුග් ගලා පායි. ඒක හරි අවාසනාවන්ත කලාතුරකින් කෙනෙක් බේරෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිය කියන ස්වභාවය යම් ප්‍රමාණයක දුරු කරගන්න අපිට තියෙනවද නැද්ද? තියෙනවා. එන්නත් ඇයිද හත්කලා ඉන්න ඕනනේ? යම් ප්‍රමාණයක් තියෙනවන්නේ අපි දුරු කරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා අපේ පින්නතුන්ට පුජ්ජල සංකල්පය පුජ්ජල දෘෂ්ටිය මේ මොහොතේ ක්‍රියාත්මකද නැද්ද? මනස තුළ නර්මල ක්‍රියාත්මක නැත්නම් සාදු ක්‍රියාත්මක නම් හදා ගන්න. ඒ සමහර අය මේ අමුතු බණක් හදාගෙන තියෙනවා. ඒගොල්ලෝ නිවන කියලා හිතන්නේ ඒකක් නෙමෙයි, මේකක් නෙමෙයි, මේකක් නෙමෙයි, මේකක් නෙමෙයි, මේකක් නෙමෙයි, මේකක් නෙමෙයි, ඒකක් නෙමෙයි, ඒකක් නෙමෙයි, ඔක්කොම නෙමෙයි. මොනවා කිව්වත් එහෙමත් බෑ, එහෙමත් බෑ, එහෙමත් බෑ, එහෙමත් බෑ කියලා ඒකම හිත කියලා දකින්න බෑ. ඊළඟට ඒකම තමයි හදාගන්නේ. ඔක්කොම අනිත්‍ය, ඔක්කොම අනිත්‍ය. එහෙම කිව්වම නිවන් දකින්න පුළුවන්. එන එක අපි ඔක්කොම නිවන් දක්වලා තියෙනවා. ඔක්කොම අනිත්‍ය නෑ. සාමිනාන්සෙලා පුණ්‍යානුමෝදනා කරද්දී මෙන්න මෙහිම පින් වාක්‍යය කියනවා. නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ හේතු නිර්වාණ ධාතුවේ සැනසීමට මේ කුණ ධර්මයේ හේතු වාසනා වේවා කොම සාදු කියනවා. පස්සේ කියනවා ඔක්කොම නිත්‍ය කියලා. මොකද එතන කියුනේ නිත්‍ය මංගල. එහෙනම් ඒ ඔක්කොම අනිත් නෑ. නිවන කියන්නේ නිත්‍ය දෙයක්. මම දන්නේ පින් වාක්‍ය කියේන. ඒ විදිහට පින් වාක්‍ය අහලා නැද්ද? නැති කෙනෙක් කියන අදහස. හැමෝම අහලා තියෙනවා නේද? ඊළඟට මේ භෞතිකව අපේ බාහිරින් පේන දේකුත් තියෙන නිත්‍ය දෙයක්. ඒක සමාන පිළිගන්නේ නැහැ. ඒක පරිශ්‍රණය කරන කෙනසයි තේරෙන්නේ කෙනසයි පිළිගන්නේ නැත්තේ. මොන වද නිසා? නැත්තම් පිළිගන්න සිද්ධ වෙනවා. මොකද නිත්‍ය? පේන සීමාව දෙයක් ගැන මොන නිත්‍යද? එක් කිව්වනේ නිවන කියන චේතන තියෙනවා. පේන සීමාව වෙන දෙයක් මේ භෞතිකව නෙමෙයි ඇස්වලට පේනනේ. අහස. අහස නිත්‍යයි. මේ බොහෝ දෙනෙක් කියන නිත්‍ය කියලා කියන. ඒකත් තේරෙන්නේ නැති කම. අහස තුල තියෙන දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. අහස කියන සීමාව හොඳට මතක තියාගන්න. අහසේ තියෙන වළාකුළු ගැනවත් ග්‍රහලෝක ගැනවත් තාරකා ගැනවත් නෙමෙයි මේ කතා කරන්නේ. අහස කියන දන්ත. අහසේ ආරම්භය කොතනද? අහසේ කෙළවර කොතනද? අහස හටගත්තේ කවද්ද? විද්‍යාත්මක පෘථුවිය හටගැස්ීමේ කාලේ ඔන්න හොයනවා. අහස හටගත් දවස හොයන්නේ නැහැ. ඇයි? හොයන ක්‍රමයක් නැහැ. අහස නැති වෙන දවස හොයන්නේ නැහැ. ඒකට හේතුව පරිශ්‍රණය කරන්න අනුවක් හැටියට ගන්න දෙයක් නැහැ. හැබැයි උර අහසක් නිත්‍යයි, නිවනක් නිත්‍යයි. එහෙනම් તો අපි මේ සත්‍යය මොනවද මේ ඔක්කොම නිත්‍යයි. එහෙනම් අපි සොයන්නේ මේ අනිත්‍ය තැන ඉඳගෙන නිත්‍ය තැන හොයනවද? නිත්‍ය තැනක ඉඳගෙන අනිත්‍ය තැන හොයනවද? එන්නතුනේ කුහුදු මනස කියලා කියන්නේ යා ඉන්නේ අනිත්‍ය තැන නෙමෙයි, යා ඉන්නේ නිට්ටය කියලා අල්ලගත්ත තැන. කුහුදු සත්‍යය ඉන්නේ නිට්ටයයි කියලා තැන අල්ලගත්ත දෘෂ්ටිය නිට්ටයයි. රූපය නිට්ටයයි, වේදනාව නිට්ටයයි, සංඥාව නිට්ටයයි, සංඛාරය නිට්ටයයි, විඥාන නිට්ටයයි. මේ මගේ හැගෙන දේ නිත්‍යයි, මේ තරහ නිත්‍යයි, මේ ලෝභය නිත්‍යයි, මේ මානසික ස්වභාවය නිත්‍යයි කියලා අල්ලගන්න. අනිත්‍යයි කියන තැන වැඩේ ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. ඒ කියන්නේ ධර්ම අවබෝධය කළ උතුමෝ තමයි අනිත්‍යයි කියන තැන වැඩේ ඉන්නේ. ඒ කියන්නේ යාට පුළුවන් කිසිවක් අල්ලගන්න නැතුව වාසය කරන්න. කාලය අල්ලගන්නේ. පංච උපාදානස්කන්ධය අල්ලගන්නේ. ත්‍රිවේදනාව අල්ලගන්නේ. ලෝකය නිත්‍ය කරනවගෙන වාසය කරන. අතහැර වාසය කරන. ඉන්ද්‍රියන් මේ මගේ ඇසයි කියලා දන්නේ. මේ මගේ රූප කියලා දන්නේ. මේ මගේ චක්කු විඥානය කියලා දන්නේ නැහැ. මේ ශබ්ද මේ කන සෝත විඥානය කියලා දන්නේ නිත්‍ය කොට ගන්න නිත්‍යයන් නැති ස්වභාවයට තමයි කියන්නේ අනිත්‍ය කියන්නේ ගන්න ස්වභාවයට කියන්නේ නිත්‍යයි නාසයට අපිසමයි මේ ගන්ධේ මම මේ නාසයේ මම මේ ඝාන විඥානේ මම මගේ ආත්මය කියලා බැඳෙන ස්වභාවයක් නැහැ මේ මොහොතේ ක්‍රියා කරන බලන්න එක අත්හරිනෙම නොවනින් මානසෙම ඒ පුහුණුවක් ගන්න ඒ පුහුණුව කියලා කියන්නේ ප්‍රතිඵලය නෙමේ පුහුණුව තුළින් යම් යම් අවබෝධයන් තුළ ඔබ වැඩෙන්න පුළුවන්කම තියෙනවා මේ රසය මේ දිව මේ ශරීරේ මම මගේ ආත්මය කියලා ගන්නේ මේ ශරීරේ ස්පර්ශ විඥාන මම මගේ ආත්මය කියලා ගන්නේ සිත සිතුවිලි තේන් හටගන්නා වූ වේදනාව චේතනාව මම මගේ ආත්මය කියලා ගන්නවා අපි සම්මුති ආකාරයෙන් තවදුරටත් මේ අනිත්‍ය තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් මොන මම අනිත්‍යට පත් වෙලා ඉන්නවා කියලා හිතන්න කොහොමදලු මේක සම්මුතියෙන් නේහන් මගෙන් ඇවිල්ලාම මේක ස්වාමීන් වහන්සේගෙද දැන් මම අනිත්‍යයට පත් වෙලා නැත්නම් සංහසෙ සම්මුතිය කියන උදාහරණයක් කියනනේ බාහිරේ එහෙම බලන් බලා වුත් වෙන්න එපා. ඒක මේක මගේ කියන හඳුනගන්නද කියලා මගෙන් ඇහෙනවා. යවහම මම දැන් අනිත්‍යයට පත් වෙලා නැහැ. හරි? නැති කෙනෙක් හැටියට ඉන්නකොට කියන්නේ මොකද? ආ නැති කෙනෙක් හැටියට කියන ආ ඕක මගේ නෙමෙයි. ඊට පස්සේ අනිත් කෙනෙක් කියලා අහනවා මේක සංහසෙකද? ආ ඊට පස්සේ ආ මේක මගේ තමයි මේ අනිත්‍යයට පත් වෙලා නැති කෙනා හොඳයි ඊට පස්සේ මේ මල් පොච්චිය ඒක හම කලින් කියලා ඊට පස්සේ කියන ආ ඒකත් මගේ නෙමේ ආ ඒක හම ආ මේක කලින් හත් මගේ නෙමේ ආ යම් යම් දේවල් ඇහුවා මගේ කියන යම් යම් දේවල් ඇහුවාම මගේ නෙමෙයි කියලා. දැන් මොකක්ද මේ? අනිත්‍යයටපත් නොවුණු කෙනාගේ ස්වરૂපය. එතකොට සිතිවිලි පහළ වෙනකොට මේ ආධ්‍යාත්මික ස්වභාවය මේ සිතිවිලිත් කරන්නේ මේ අහනවනේ ඇවිල්ලා මේක කොහොමද මේක කොහොමද මේක කොහොමද කියලා අහන්නේ. එතකොට අපි මේ සිතිවිලි අතර සමහරවට ඕනේ. ඕකේ පා. මොකද මේ කියලා තාලෝක ඉතින් සමහර දේවල් ශා හරි හොඳ කියලා හරි ශෝක්‍ය හරි ශෝක්‍යක නැත්තම් වාහනයක්ද නැත්තම් ලස්සන මාලයක්ද වලල්ලක්ද තවන් ආස කරන වලල්ල මතක් වෙන ශාහිවත් හරි ශෝක්‍ය කාඩ් එක නමට ගෙනලා දෙන්න බර්ත් එකට තම්බියෝ සමහර කියලා කල්පනා කර කර ඉන්නවා සමහර දේවල් මතක් වුණාම නම් අර පුද්දල අර ගොල්ලොත් අපේ පහටට එනවා කියලා කියන අරහම ගැනත් එක මට පේන්නන්නේ නැහැ. එතම මේ කියන ඔක්කොම පිළිගන්න ඕන හරියම පවතින ඕන ක්‍රමයක් නෙමෙයි පවතින විදියට පවතින්න. නමුත් මේ අනිත්‍යයටපත් වෙච්ච කෙනා වුණ ඊළඟට. අපි ඉගෙන ගත්තනේ අනිත්‍යයටපත් නොවෙච්ච කෙනා. තේරුණානේ? දැන් අනිත්‍යයටපත් වෙච්ච කෙනා. මේක සාහිඳහස්සේගෙන මේක ස්වාමීන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගෙන් මල් පොච්චි. මේක ඔබේ ස්වාමීන් වහන්සේගෙන්. මේ රෙකෝඩින් එක නේදවා ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේ උත්තරේ දුන්නා, උත්තරේ දැක්කද? වචන නැති උත්තරයක් දුන්නා, උත්තරේ දැක්කද? උත්තරයක් නැහැ. ඇතුළත පවතින සියලුම කැක්කුම් වේදනා ප්‍රහාණය කළ කෙනාට මෙහෙම ඉන්න එක මෙහෙම පවතින එක හරි ලේසි. ඒ කියන්නේ මමත්වයේ උදුරා දැමූ කෙනෙකුට උලන දාපු කෙනෙකුට එහෙම ඉන්න හරි ලේසි. හැබැයි මමත්වයේ උදුරා දැමූ නැති කෙනෙකුට ඔය ප්‍රමේය පුරුදු කළාට යට ඉන්න බෑ. මොකද හේතුව ඇතුළතින් එයා දාන ඇතුළතින් යාම පුච්චනවා. ඒ වන් තමයි හිත ඇතුළේ ගුණයක් තමයි දවා අලු කරන ස්වභාවය, පුළුස්සන ස්වභාවය. වේදනාවට පත් කරන ස්වභාවය දක්නවාද? හඳුනගන්නේ මමත්වයේ දුරු කරපු කෙනෙක් මමත්වයේ කෙරෙහි, මම කියන තත්ත්වයේ කෙරෙහි සිත යොමු කළාම දැනෙන්නේ ශාන්තිය. උපදේතන මමත්වය නැති නිසා මමත්වය ඒ කුණු ගොඩ තියෙන කෙනෙක් එතෙන්ට යොමු කළාම දැනෙන්නේ පීඩාවක්. ඒ නිසා මමත්වයට සමහර අය තමන්ගේ අවධානය යොමු කරන්න කැමති නෑ. ඒකට හේතුව තමයි එතෙන්ට යොමු කරපු ගමන්ම අර කුණු ගඳ වාහනය වෙනවා, වාහනය වෙනවා. නමුත් අපි මේ කුණු ගඳ වහනේ වෙද්දී හරි අවධානය යොමු කරලා මේ කුණු ගොඩ අයින් කරන්න. ඒක අයින් කරන ගමන් මේ දුක තියෙනවා. අයින් කරාට පස්සේ පිරිසිදු ලස්සන මල්වා ගත්ත ඉඩමක් ගයක් කියලා. ඊට පස්සේ එහි වාසය කිරීම බොහොම හොඳයි. මේ හරියට පිළිතුනේ අර ලොකු කුණු ගොඩක් තියෙන තැන, අලු බොරළු පොළොක් තියෙන තැනක ලස්සන පන්සලක් හදනවා වගේ. දැන් මේ පන්සල මුල ඉඳලා හදපු කට්ටියගේ මතකයේ ඇති. ඒ නිකම් පිටින් යන ගල් බුරුළු ගොඩ තිබිලා ඒක බොහෝම ලස්සන සුවඳ පාත් මනහර අනුකූල සුවඳ හම්බන පහන් සුවඳ ලැබෙන සිසිලස ලැබෙන මේ හිතට මෙතට සහනය උදා වෙනතරක් බවට පරිවර්තනය වෙන ආන්දි වගේ තමයි හිත. ඒක පාරට අහන කොහොම සයනසදී ඕක අපි කරගන්න ඕන කොහොම කියන්නේ. කල්‍යාණ මෙත්පත්යේ සන්තාන කරන යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ දීපු උපදේශටින්. ඒ කියන්නේ හැමදාම බණහන්න මදාම බේත් බොන්නවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මොකද උත්තරේ? ලෙඩේ හොඳ වෙනකම් බේත් බොන්නවද? හැමදාම දුස්තරෝන් හොයන්නවද? නෑ, ලෙඩේ සනීප කරගන්නකම් අදාළ විශේෂඥයා හොයන්නවද? හැමදාම බේත් බොන්නවද? ලෙඩේ සනීප කරගන්න. ඉතින් අපි තෝරගන්න ඕන අපේ ලෙඩ ලෙඩ තෝරුම් තේරුම් අරගෙන ඒ ලෙඩම ඉලක්ක කරගෙන සනිප කරගන්න ඕන. ඒ කියන්නේ ද්වේෂ අධිකාරී ඉන්නවා ඇතිවතර. ඉතින් ද්වේෂය සෝපත් කරගන්න බලන්න තිස්සේ. රාග අධිකාය ඉන්නවා ඇති රාගය සෝපත් කරගන්න. මෝහ අධිකාය ඉන්නවා ඇති මෝහය සෝපත් කරගන්න. ලෝභ අධිකාය ඉන්නවා ඇති ලෝභය සෝපත් කරගන්න. එක් සාටක බමුණා තමන්ට තිබුණු එකම සාටකය බුදුරජාණන් වහන්සේට දන් දීලා මම දිනුවා මම දිනුවා මම දිනුවා කියලා හරි සීති වාක්‍යයක් එකිය ප්‍රකාශ කළා. ඒ වගේ වෙනතුනේ මේ මම සාහිඥාන්තල හැටියට අපිත් ඔය දීම නහරෙන්නේ කිව්වට දෙන්න ගියාම තමයි අමාරු. අපි දෙන්නේ නැහැ දෙන්න කියලා කියලා අපි ගන්නවා නිසා දෙන්නේ නැහැ කිසි. අපි දෙන්නේ නැත්තේ අපි කොහොම දීලා නැති ඉන්නේ ඒකයි ආයි දෙන්න දෙයක් නැහැ. පන්තල සමාජයේද දීලා තියෙනවා. දෙන්න දෙයක් නැහැ. අපු පෙර දීලා තියෙනවා. ඒක සමාජයට දීලා තියෙනවා. ශාසනයටම දීලා තියෙනවා. ඉතින් ආයි දෙන්න දෙයක් නැහැ. දැන් මේ පන්තල පින්නතුන්ට සම්පූර්ණයෙන් දීලා තියෙනවා. ඉතින් ආන්තරෝ කොහොමද? හම්බුරු තරණ කන්ට්‍රෝල් එකක් විතරයි පොඩි පාලනය කරනවා. ඒක අර සාසනයේ පිළිවෙත ආරක්ෂා වෙන්නේ නැහැ නේ. ආයි දෙන්න දෙයක් නැහැ. දීලා තියෙන පින්නතුන් පන්තලට දීලා තියෙන පන්තල හම්බුරු ජනතාවට ස්වභාව ධර්මයට අනාගතයට අනාගත සියලුම ආධ්‍යාත්මය දියුණු කරමයි දීලා තියෙන්නේ. සියලුම සරණාසන අපි කවුරුත් වෙනවා. ආයි දෙන්නේ නැහැ. අවශ්‍යතාව තියෙනවා ආසාවන අවශ්‍යයි. අවශ්‍යදේ තියෙනවා වාහන අවශ්‍යයි. ඒතර අවශ්‍යයි. ඒක තමන්ගේ රුචි පරිදි තිබුණට කමන්නේ. හැබැයි මමත්වයේ දුරු කරගන්න නැතුව පිටින් මොන තරම් අතහැරපු කෙනෙක් බවට පත් වුණත් වැඩකුත් නැහැ. මමත්වයේ දුරු කරගෙන මොනතරම් තිබුණත් එයාට ඒක ප්‍රශ්නෙකුත් නෑ. අල්ලේ තුවාලයක් නැත්තම් විශ්ව ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. එකට උරන්නේ නෑ. ඒ වගේ නෙළුම් පතක් වෙන හිතක් නිර්මාණය වුණොත් එයාට ඇති නැති එකේ දෝලන ප්‍රශ්නය එයාට ඒ දේ නැතුව සන්තෝෂයෙන් වාසය කරන්න පුළුවන්. මමත්වයේ දුර වෙන පින්නතුනේ යම් කිසි ක්‍රමයකට අපි අවධානයක් යොමු කරන්න ඕන. අන්නේ අවධානය තමයි මමත්වයට දරා ගන්න බැරි වෙන්නේ. ගොඩක් ගැඹුරු යථාර්ථයක් මේ කියලා දෙන්නේ. එහෙනම් මමත්වයේ වැඩෙන අරමුණු තියෙනවා. ඒවට අරමුණු කරපු ගමන් මමත්වයේ හොඳට ලියදා. මමත්වයේ දුරු වෙන අරමුණක් තියෙනවා. ඒ කාරණා කරපු ගමන් මමත්වයේ කෙලින්ම මියනවා. දැන් ගස් වලටත් තියෙනවා. යම් වතුර වර්ග දැම්මහම ගහ පැලවෙනවා. යම් යම් වතුර වර්ග තියෙනවා දැම්මහම ගහ මියනවා. ඒ වගේ මමත්වයත් එහෙමයි. ශරීරත් එහෙමයි නේද? යම් යම් දේවල් ලැබුණාම ශරීරෙ මියනවා. යම් යම් දේවල් ලැබුණාම ශරීරය පෝෂණය වෙනවා. මමත්වයත් එහෙමයි. යම් යම් අරමුණු ලැබුණාම මමත්වයේ පෝෂණය වෙනවා. යම් යම් අරමුණු තියෙනවා ලැබුණාම යම් යම් කොට ගොඩක් නැහැ. ඔබේ අවධානය යොමු කරගන්න. ඒ ගොඩකින් පැහැදිලි කරන්න නමුත් එකම තමයි ඒ පැහැදිලි වෙන්නේ. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ඉක්මවා. ඔබේ අවධානය යොමු කරන්න මමත්වයේ දුර. අතීතය, අනාගතය, වර්තමානය ඉක්මවා ඔබේ අවධානය යොමු කරන්න. මමත්වයේ දුර වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවා ඔබේ අවධානය යොමු කරන්න. අමත්තේ දුරු වෙනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවා ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ අමත්තේ දුරු වෙනවා. කාලය ඉක්මවා ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ අමත්තේ පුජ්‍යලත්වයේ ඉක්මවා ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ මමත්වයේ දුරු ක්‍රමානුකූලව කෙසේහි වල්තල අයින් කරලා කෙස කොටලා මේවා බැඳලා පූර්ණා ආදී කොට ඇතිවි ඉහලා හොඳින් ඒ වී වල්තල ආරක්ෂා කරලා පල නෙලා ගන්නවා වගේ තමයි මේ ආර්ය ශ්‍රාවකයා හිත වඩන්නේ. පැහැදිලිනේ? එතකොට හොඳ ගොවියෙක් වගේ අවධානයෙන් ඉන්න ඕන වල් පැල වෙනවද? පැල වෙනවා නම් උගුරනවා ඒවා. ඒ ගොයම ආරක්ෂා කරන්න ඕන. ඒක ධර්මයේ වචනේ කියනකොට සතර සම්‍යක් අධහානය. කොහොමද ඉපදුණු අකුසල් මහරණය කරන්න ඕන? නූපන් කුසල් පහර කරන්න ඕන. උපන් කුසල් වැඩි දියුණු කරගන්න ඕන. උපන් අකුසල් ලෝපන්දවා ඉන්න ඕන. පන්න කුසල් පහනය කරන්න ඕන. ලෝපන්න කුසල් නූපන්දවා ඉන්න ඕන. ලෝපන් කුසල් පහල් කරගන්න ඕන. ලෝපන් කුසල් දිනු කරගන්නට ඕන. මේක අපි ප්‍රායෝගික කරනවා. ප්‍රායෝගික කරනවා අපි පිටින් මොන මොනවද තියෙන පද්ධති සමාදන් කියලා අටාංග සීල සමාදන් වෙලා මේ අපි හරියට කියලා හිතන්න එපා. ඒක හරියට අර එයාපෝට් එකේ දුම්බීම තහනම් කියලා ගහනවා වගේ වැඩක්. මේ සිල්පද ටික කියන්නේ පන්සලේ මහ ලොකු දෙයක් නෙමෙයි. පන්සල ඇතුළට ආවහම තියෙන විනය. මේ මහ ලොකු දෙයක් කියලා ගන්න එපා. පන්සල් කියන්නේ සාමාන්‍ය බෞද්ධයෙකුගේ දෙන්නම අවම සුදුසුකම් දලනවා. එතන මෙහාට එනකොට අවම සුදුසුකම්වත් බලන්න මොකක් හරි රසාවකට හරිනේ. ඒ වගේ මේ බෞද්ධයේ තත්ත්වයට එනකොට තියෙන අවම සුදුසුකම් තමයි පන්සිල් කියන්නේ. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. මේ චේතනාව පිරිසුදු කරගන්න ඕන. ඒ හිතලට පොඩ්ඩක් හත්තයි කියලා මේ මහා ප්‍රශ්නයන්නේ මොකද? මදයට හා ප්‍රමාදයට හේතු වෙන ගත්තොත් තමයි තේ නැත්නම් අපි වලඳන මේ නිදිවල රටේ ඉදිවලත් තේ ඇල්කොහොල තියෙනවා. ඒක රටේ ඉදිවලත් ඇල්කොහොල ගෑවොත් තේ වෙරි වෙනවා. මීපැණි ඇල්කොහොල ගෑවොත් වෙරි වෙනවා. එතකොට මීපැණි වැඩිෙන් කාලා හරි ගිහිල්ලා මත් වෙලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ ඇක්සිඩන්ට් තමයි. හැබැයි ඉතින් පොලිසියට අහු වෙන්නේ දුරාපානය කළානේ මීපැණි කාලා. මහාවෙන් කොයි මොනවද එක එක මේ බෙහෙත් වර්ගත් තියෙනවලු වැඩි විවහම අත්දෙනවලු ලංකාවේ ඉන්න කට්ටිය බොනවා පාර්සල් ශිෂ්‍යයෙ මාර්ගය ඒ කැත්තටේ දිසාවට කොන්න තියෙන්නේ එලිපුතර මොනවලු වත් තියෙන්නේ ඒ වගේ මේ මදේට හා ප්‍රමාදයට හේතු වෙන්නේ නැති වෙන්නේ කොහොම හරි ආදෙන්නෝ නැහැ. ඒගොල්ලෝ අපි වැරදි කාර්යයේ කියලා මනසින් තැවෙනවා. ඒක කතා කරනවා අපි සිගරට් එක අරනවා ඒ නිසා කියලා ඒගොල්ලෝ තැවෙනවා. එහෙම වුණොත් එහෙම ඒක අර සීලබ්බත උපාදානයක් වෙලා එයාට ඒක මානසික පීඩනයක් බවට පත් වෙනවා. ඒ පීඩනය කලන්නම සාමින්හන්සලාමත් ඒක පොඩි පොඩි ඔය සීල් වලින් හරි මෙහි උනායි කියලා මානසික තැවෙන නිසා ඒක නැති කරන්න බුදුහාමුදුරු ක්‍රමයක් හදලා තියෙනවා. මොකක්ද? එවත් දෙසනවා කියලා එකක් කරනවා. අන්නනේ දෛනිකව කරනවා. සමහර තැන්වල සමහර තැන්වල පොහොය දාසිට කරනවා. සාමාන්‍යයෙන් කැමති විදිහට කරන්න පුළුවන්. නැත්නම් තමන්ට වර්ධක් යවතක් සිද්ධ වුණා එකවහම ඒ නිහිල වලම චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගන්න පුළුවන්. ඒත් පින්නතුන්ට පුළුවන් නේ පන්සිල් වලින් බොරු 10ක් විතර අද කිව්ව පොඩ්ඩක් ඇදුනා කියලා සාමාන්‍යයෙන් බොරු 10යි අද කිව්වේ වැඩි කිව්වේ නැහැ. ආයි උසාවාදාාවනේ සික්කාන සමාධයාවය සමාධන්ය තමාර ඉන්න ගොරුව කියන කියපු ගමන් ආය සමාධන්න පුසා එහෙම අර මානසික තැවීම් හදන්න වැඩ පිළිවෙලුත් නැහැ. මානසික සාහනය හදන්න ඇති තියෙන ශික්ෂණය කියන එක කැඩෙන්නේ නැත්තේ නේද? ඔය මාර්ග නීති කියන එක පිටපට ඉඳලා ඉඳලා පොඩි රෙඩ් ලයිට් එකක් කපලා යන ගාම තියෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් කහ ලයිට් එකෙන් දාගන්න උත්සාහ කරන්නේ දන්නේ නැතුව තරස්තර රෙඩ් ලයිට් එක යනවා. ඒක අර කැමරාවත් දැරේ කරොත් එහෙම හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන්වලදී සාසනයේ පොඩි සමාවක් තියෙන එකට තමයි කායන වාචා චිත්තේ නොමාලය. නැත්තම් මොකද හේතුව? අපිට ආතති දහතර කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඇයි එහෙම වේගෙන් ගියේ? ඇයි කලබලයිට් කඩා ගියේ කියලා. සමහර යාට සාධාරණ හේතු තිබුණොත් නිදහසකුත් හම්බෙන්න පුළුවන්. වගේ මෙතන සාධාරණ හේතුන් තියෙනකොට හිතාමතානව තිස්සෙම යොමු කරගෙන ශික්ෂාවෙන් බැහැර වෙන්නේ නැත්නම් එයාට යාපු සිහද සාහසේ තුල එයාට සමාව නිදහසක් ඇති කරගන්න පුළුවන්. මේ ඔක්කෝම් පණවල හදලා තියෙන්නේ අපේ මනස සමර කරගන්න කාටත් පහසුවේ කටයුතු කරන්න. දැන් මාර්ග නීති ඔක්කෝම දාලා තියෙන්නේ, බෝඩ් ඔක්කොම දාලා තියෙන්නේ යන මගේගේ පහසුව උදෙසාද නැත්තම් රජේසෝ නිසා යන මගේගේ පහසුව සඳහා. ඒක බුදුහාමුදුරන් තෝමනා නිසා නෙමෙයි මේ එකක්වත් පණවල තියෙන්නේ පවතින මනුෂ්‍යයන්ගේම මගීන්ගේ පහසුව සඳහා. ඒම පහසුව සඳහා තමයි සියලුම ධර්ම විනයන් පවත්වන්නේ. ඒක බොහොම හැමින් හැබැයි අවබෝධයෙන් ගන්න ඕන. අවබෝධයෙන් ගත්තේ නැති වුණොත් ධර්මනේ නයාගේ වලිගෙන් එල්ලුවාම එයා අසහනයටපත් වෙනවා. ඒ කියන්නේ පීඩනයටපත් වෙනවා. ඒ වගේ සමහර අය ධර්මයට ඇවිල්ලා සහනේ හැමදාම සිල් ගන්නවා ආච්චි අම්මා. අපේ ආච්චි අම්මට මාන විදිහට තරහා යන්නේ ආදරේ. අපේ අම්මා හැමදාම පන්සල් යනවා. බලන්න අල්ලපුවත් ඒ මනුස්සයර පොඩි ගණයක් කරන්න ගියාද. අපේ අම්මා හැමදාම සිල් ගන්නවා. බලන්න අපේ මොනවත් එක්ක හැමදාම ඉන්නේ ආදරේ කියලා. ඉතින් අපේ අම්මා තමයි ඉන්නේ අමාරු වැඩක් කරා. බැනත් එක එහෙම දැන් මෙහෙ නතුන සාතේ එහෙම නැතු වෙන්නේ ඔබලක් කයන්නේ අනුරන්තයි. දැන් ලංකාවේ වුණත් මට කියන්න ඕස්ට්‍රේලියාවට බලන්න කියන්න යන්න හිටියා. මම ඔබත් ආන්නේ හොඳයි ඉහළ බං කියන්න කියලා කියන හැබැයි ඉතින් ආන ප්‍රශ්න වල මොකු වෙනවා. ඒක ඇත්තම හොඳයි. හොඳයි ධර්මකාමී බව ලංකාවේදී බණහන් නැති අය ඔස්ට්‍රේලියාවේ බණහන ධර්ම මාර්ගිකව කරනවා කියලා තේරෙනවා. ලංකාවේ ගියා බණ එපා වෙන මොකද ඒ බණ වැඩි. හැමදාම බණ. හොඳයි. යම් පාරිශුද්ධත්වයක් ඇති කරගෙන ඇති සාසන ධර්මයේ තුල ඒ තුලින් සන්තෝෂ වෙන අතර ප්‍රේතිමේ ප්‍රේතවත් ජීවිතයක් ගත කරන අතර වෙනතුනි තවත් ඉස්සරහට අපිට යන්න තියෙන දුර පොඩක් නැන බලන්න ඕන. මමත්වයට පේන විදිය සහ මමත්වය දුරුකර කෙනෙකුට පේන විදිය අපි පොඩ්ඩක් අහලා බලමු. ඒක අපේ මේ විශේෂ දේශනාවල් වල දේශනා කරලා තියෙනවා. නමුත් ඒ අය උත්තර දෙන්න යන්න එපා. අපි මෙතන ඉන්න අලුත් පිරිසට මේක උත්තර දෙන්න යනවා. නැත්නම් අරගේ ඊයේ පෙරේද කරපු දේශනාවන් වලින් අරගෙන ලස්සනට උත්තර දෙයි. දැන් මේකයි ඒ උදාහරණය. මේ උදාහරණ නිදර්ශනයක් ඇත්තේ. නම් මේ පින්නතුන් ඉන්න තැන ඉඳලා මේ කනුවලකට දුර හැමෝම මේක දන්නවද? උත්තරේ මනසට හැමෝම දන්නවා. මේ කෙනෙක් නෙමෙයි ඔබ ඉන්න තැන ඉඳලා විවිධයි නේද දුර ප්‍රමාණය විවිධයි. එක එක දුරින් ඉන්නේ ඔබ ඉන්න තැන ඉඳලා මේ කණුව ළඟට කොච්චර දුර ඇද්ද? සාමාන්‍යයෙන් ඉතින් හදාගන්න. එකෙනෙදෙන්නේ කියන බලන්න කොච්චර දුර ඇද්ද? අඩු 25 කොච්චර ඇද්ද? කොච්චර 30ක් විතර. අඩු 30ක් විතර. ඒ වගේම පිටිපස්සෙන් එන මහත්තයෙක් අඩි 70ක් විතර තියෙනවා. දිනසේ බොහොම කියන මේ වගේ නේ උත්තර හම්බෙන්නේ නේද? දැන් මේ දුර හැදුනේ කොහොමද? මේ දුර හැදුනේ කොහොමද? මේ දුර හැදුනේ එක කණුවක් මම, අනිත් කණුව මේ. දුර හැදෙන්නේ හිමයි. එක කණුවක් මම, අනිත් කණුව මේ. මේ කණු දෙක අතරේ අපි ටේප් එකක් ඇද්ද මනසෙ. අඩි රූලක් ගෙනිච්චා. ඒ අඩි රූලේ මැරලා කිව්වා අඩි 30යි, අඩි 25යි, අඩි 70යි, 75යි කොහොම ආදී වශයෙන් කියවෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි සියලුම ලෝකයේ තියෙන දේවල් එක්ක මෙහෙම දුරස්ත භාවයක් හැම දෙයක් එක්කම මැරලා තියෙනවා. කීවලක් කියන යාගොල්ල අපට වඩා සෑහෙන්න ඉහළ, පහළ, සමානයි, පහළ. ඒ වගේ නයිකුත් දේවල් කියනවා. හැම දෙයක් පිළිබඳව දුරක් මනක ස්වභාවය මේ පුතර්ජන හිතේ තියෙනවද නැද්ද? අපි හිතනවා ඉතින් ඒක තමයි ලෝකේ ඊට වඩා දෙයක් නැහැ කියලා. හැබැයි මම ඊයේ ඔය ප්‍රශ්නේ අහුවා අපේ වෙනතුගේ මේක දේශනාවේදී. ඒ දේශනාවේදී හොඳ උත්තර දෙකක් දුන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් ඒ උත්තර දෙක අහන්න ඕන. මොකද එහෙම උත්තර දුන්නේ කියලා. එක්කෙනෙක් අපේ චින්තා මහත්මිය කිව්වා, අනිත් එක්කෙනා වාසනා මහත්මිය කිව්වා, දෙන්න කිව්වා දුරක් නැහැ කිව්වා. අඩියක්වත් දුර නෑ නෝ, දුරක් නෑ කියෝ. ඔයගොල්ලෝ මේ කණු වගේ පින්නේ මේ කණු කියලා දැන් යහුවත් ඔය ප්‍රශ්නේ කතාම කියනවා. ලග්නයි පන්ති මොකම ස්ථාවරේ නේද? දුරක් තියෙනවද? අපේ සින්නවා ඒ එතුණියක් කියන දුරක් නෑ කියලා දෙන්නෙක් ඉන්න දුරක් නෑ කියනවා. කියන්නේ අඩියක්වත් අඟලක්වත් දශමයක්වත් සෙන්ටිමීටර් එකක්වත් දුරක් නැහැ. මොකද්ද මේ මොංගල් කතාව? බණහල ඔළුවක් කියලා. එයිසිනේ. ඉතින් මම ඒ නරක් වීම අනිත් අයට ඇති කරගන්න කියලා අරන් කරන මොකද ඒ නරක් වීම ෂෝ. මොකද එක්තරා විදියකේ දර්ශනය මාර්ගඵල සෝවාන් වෙලා නැහැ හොඳේ. නැත්තම් දම්පින්කම් කරන්න අපට නේද? ඒක කරන්නේ ඒ අපිට යම් යම් කාරණා පිළිබඳව ඒ විෂය වෙන අන්ද විශේෂ උත්තර. මොකක්ද ඒ කියන්නේ? දැන් දුරක් තියෙනවා කියන එක සාධාරණ, ඒක තමයි සම්මතේ. අපි ඉන්න තැන ඉඳලා දුර කොච්චරද කියලාම දුරක් තියෙනවා කියලා කියනවා. එක්කෙනෙකුගෙන් අහනකොට කියනවා මම ඉන්න තැන ඉඳලා නම් ඔතෙන්ට දුර නැහැ කියලා. අපිට හැම දෙයක් අතරම මේ දුරස්ථ භාවයක් නැති කරගත්තු අපිට අකාලික බවට ළඟා වෙන්න හරියට මේ කාලය කියන්නේ මේ දුර මැනීමම තමයි. එනේ ඔරලෝසුයෙන් කරන්නේ මේ දුර මැනීම එක දවසේ. හැම දෙයකම යම් මැනීමක් කරමින් මිනිස්සෙක් අතරක් තේම වස්තුවක් අතරක් තේම අගේ කියන්නේ මේ දුර මැනීම එක. නේ මේක ඩොලර් 5යි 10යි 100යි 200යි කියන්නේ ඒක දුර මැනීම. මනින් ගණනය කිරීම තියෙන්නේ හේකේ විදිහට තියෙන දෘෂ්ටි වල හැටි දුරමයි. ඇයි අපි මේ මන පුච්චලේ මනෝ ජලේ මනෝ වස්තු භාණ්ඩවල දුරමයින වැලියුක මයින නේද අගේ මයින නොයෙකුත් දේවල් මැන මැන ඉන්නවා. මිනිස්සුන්ට උනත් අපි කියන එයා හරි ගොඩාක් වටින කෙනෙක්. එයා සත පහක් අතරින් ඉන්නේ මිනිස්සු. ඒ කියන්නේ මයින විශ්වත් මයින නේද? හැබැයි ඉස්සේ මයින සමහර තේලා. ඒක මොකද මේ ඇයි මනි මමත්තය එපා. හැමතිස්සෙම මනු මයිනු මන මැන මැන ඉන්න මැන මැන පුඩගහ ගන්නවා. මොනවද පොදලන්ට වාසයෙන් කුසල් අකුසල් වාසයෙන් පවපින් වාසයෙන් ගොඩගහන තිබෙන මේක නිසා ඉතින් අර කූඩල්ලගේ ගමන කියන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මෙතනම තමයි. යාගේ වැඩේ එකතරා කරලා එකතරා. යාන ශරීරයේ දුරට යමවල කවතරක් කරලා ගන්නවා. එහෙම තියෙනවා. මානසික ගමනක් තියෙනවා. සංස්කාරයේ ගමනක් තියෙනයි කියලා පෙන්නන තියෙනවා. එහෙම තමයි. කවතරක් කරලා. ඔකේ නිදහස් වෙයි. නිදහස් වුණාම හැම දෙයක් ක්‍රියාම දුර දුරක් නොබල තැන කෙනෙකුට ඉන්න අවකාශය අඩු වෙනවා. කියන්නේ මමත්වයට පවතින තියෙන අවකාශය අඩු වෙනවා. තේරෙන්නේ නැත්නම් මොකද කරන්න දෙන්නේ? හාමුදුරන්ට බලන්න. ඒක තේරුම් ගන්න එක නෙමෙයි අපිට කරන්නේ. ඒ හාමුදුරුවෝ කියපේ අරදි තේරුම් ගන්න. කියලා හාමුදුරුවෝ බලන්න. එනානේ නැත්තම් මේ පොත අපිට තේරුම් නැහැ කියලා මේ පොත අපිට තේරෙන්නේ නැහැ කියලා අයි කියලා. හොඳයි නේද? එතකොට ඉතින් සාදා කාලිකව ඉතින් තේරුම් ගන්න නැහැ. මොඩකන් දෙකයි. එකක් මේ මොහොතක මොඩේ කීම අනෙක සදාකාලික මොඩේ කියන්නේ. නොදන්නා ප්‍රදර්ශනය කළොත් පින්නෝ අවදි කරොත් මේ මොහොතක මොඩේ කියලා. නොදන්නා භව දන්නාසේ හංගාගෙන හිටියෝ. සදාකාලික මොඩේ කියනවා. මොන මොඩේ වෙන්නද කැමති? මේ මොහොතේ මොඩේ අතෝරගන්න. සදාකාලික මොඩේ තෝරගන්න බා. මේ මොහොතේ මොඩේ කියන්නේ. තම මෝඩය කියලා හිතන කෙනෙක් එයා ප්‍රඥාවන්ත උත්සාහ කරනවා. තමන් අනවබෝධිතයි කියලා හිතන කෙනෙක් එයා අවබෝධිත වෙන්න උත්සාහ කරනවා. තමන් සසර දුකේ ඉන්නේ කියලා දකින කෙනෙක් එයා ඒ දුකෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. මගේ හිතට පිළිසරණක් මම සොයාගත යුතුයි කියලා හිතන කෙනා එයායි පිළිසරණක් කරනවා. මේ අපි ඉන්න තැන දුක් බහුල තැනක්, වේදනා බහුල තැනක්. මේ හිත, මේ හිතේ පවත්වා ගන්න මේ චිත්ත චෛතසික ධර්මයන් පවතින තැන හරි දුක්බර තැනක් කියලා තේරුම් ගත්තොත් මේ හිතේ නිදහස් වෙන එයා කල්පනා කරන නිදහස් වෙන පහතද යන්නේ කොහටවත් යන්නේ. මේ ධර්ම අතරම වාසය කරනවා අස්මිමානේ නැතිව. ඇතුළෙන්ම අවබෝධයෙන්ම මම වෙමි කියන මාන්නයක් නැතිව එයාට වාසය කරන්න හැකියාව තියෙනවා. මොකද හේතුව අර දීපු දහමෙන් ඒ දීපු දහමෙන් යාව පාලනය වන නිසා පාලනය වෙලා තියෙන නිසා අවබෝධයට පත් වුණාට පස්සේ තුවාලයක් සනිට වෙනවා වගේ වැඩ. තථාගත ධර්මයේ හරි ගම්භීර බව පැහැදිලි කරන දෙයක් තියෙනවා. හැමතිස්සෙම හරිම නුවණැති අය හරිම සියුම් දෙයක් තෝරගන්නවා වගේ දෙයක් කියලා කියන බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ආනන්දය මේ නිවන් මාර්ගට යමෙක් සිත යොමු කළා නම් ඒක හරියට අමාවක දවසක මහා කළුවර තියෙන දවසක අස්ලොම් ගහක් ඈතින් තියෙන දක්ෂ දුනුවායක් විසින් අර හෙන ගහනකොට විදුලි පොටනකොට එන එළියෙන් අර අස්ලොම් ගහ දැකලා ඒකට ඉලක්කයට විදිනවා වගේ, ඒක දෙපළු වෙන්න විදිනවා වගේ අස්ලොන් දැකලා තියෙනවා. බලුලොන් දැකලා තියෙනවනේ. බලුලොන් හරි සිස්සේ හැල්ලෙන්නේ සාලු බලුපොනි තියෙනවා. හරි සියුම් ලෝම තියෙනවා. ඒ වගේ තමයි අස්ලොන් ගහත් හරි සියුම් ලෝම ගහ. ඒක හරියට දෙපළු වෙන්න තියෙනවා. කවද? අමාවක දවසක. එතකොට මොන තරම් සිහියක් උපදවා ගන්න වේද කියන ප්‍රශ්නාර්ථය තියාගන්න. මොන තරම් ගැඹුරු අවබෝධයක් පවත්වන්න ඕනද? නැයි අවදී මේ මත ඇති කරගන්න. එවැනි ඉලක්කයක් ගන්න මොන තරම් කය සැරසෙන්න ඕනද, නුවණ සැරසෙන්න ඕනද? ඒ සැරසීම, ඒ නැගී සිටීම ඉරියාන්ති ආත්මය තුළ පාත්තු ගන්න. පන්සලට ආවම හරි රිලැක්ස් වෙන්නේ, මුකුත් හිතන්නේ, මුකුත් අවදියක් මුකුත් නැහැ, ඔහොම ඉන්න ඕද? ආමතුරු මොනවා කිව්වත් එහෙ ස්වාමීන් සාදු කියන මට්ටමට ඉන්න ඉන්නවා. දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා පිළිවතු ලිව්වා. ඒකට සාදු කියලා කියනවා. ඒ කියන්නේ බාගට නෙදාගෙන ඒක පාට හදේ. දැන් දවසාවින් වහන්සේලාගේ දේහය ඔසෝල ගෙනියනකොට කට්ටිය සාදු සාදු කියනවා. හැම දෙයකම සාදු කියන පුරුදු වෙලා අපවත්ලා දේහය උසයන් ගොඩක් ඒවට සාදු සාදු කියලා කියන්නේ සාදු කියන්නේ යහපත් යහපත් යසයි යසයි මොම්බ මලයක හොඳයි කියන අපි කියනවා. ඒවට සාදු කියන්නේ උත් කියන්නේ නේද? ඉන්න ඒකක්
කමන්නේ සද්ධාවේ සර්වඥාතුන් වහන්සේ නමක් වගේ කියන හැඟීමකින් තමයි ඔය සාදු කියලා කියන්නේ. නමුත් ඉතින් ඔය ඉතින් ඇටවිලා තේරෙන්නේ. මොකට සාදු කියලාද කියලා හිතාගන්න අමාරු වෙන මට්ටමට. කමන්නේ හැම දෙයකම සාදු කියන අපි පුරුදු වෙලා තියෙනවා. මොනවායි එනි සාදුකින් එතර වෙන්න මඟ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන තාක් කල් මේ දුකෙන් අපිට එතර වෙන්න පුළුවන්. හැබැයි ගැඹුරුයි. මේ අලුත් බණක් නෙමෙයි කියලා දෙන්නේ. දන්න බණ පිටේම තව තවත් ගැඹුරින් විශ්ලේෂණය කරගන්න, පැහැදිලි කරගන්න ඕනයි කියන කාරණා. අලුත් බණ කියන්නේ. දැන් මම කතා කරාද අලුත් බණ උඹ? මම කතා කරන්නේ චතුරාර්ය සත්‍යයයි. ආර්යසාර මාර්ගයේ ත්‍රිවිධනාව පිළිපදවෙන මේ සරලම කාරණා ටික. ඒ සරල කාරණා ටික මීට වඩා ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ. බුදුමයි කියලා කියන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක ස්වාහගන්න පිළිතුරු. මිනිස්සෙකුට අවබෝධ කරගන්න නෙමෙයි හිතන්නවත් බැරි හිතෙන්නවත් බැරි පැත්තකි. මේ නිවනත් අපිට තේරෙන්නේ නැති හේතුව ඇයි? අතීත හිතන්නවත් බැරි හිතෙන්නවත් බැරි නැති. හිතනවා කියන්නේ දෙයට හරි හිතන බලවල් තියෙන. එහෙනම් හිතෙන්නෙත් නැහැ හිතලා හිතන්නත් බැරි පැත්තක නිවන තියෙන. දැන් කොහොමද අරමුණු කරන්නේ? එහෙමනම් එවැනි උදාහරණයක් මුලින්ම මේ මිහිතලේ මේ මනෝලෝක පහල කළා නම් යම් කිසි පුරුෂයෙක් ඒ උත්තරයන් තමයි දෙපාටි සතුන් අතර ශ්‍රේෂ්ඨතම ත්‍රිතර රත්නය. අදහන්න බෑ. සැරියුත් මහරහතන් වහන්සේ වෙනුවෙන් උතුමන් තම ප්‍රකාශ කරන ස්වාමී මේක මුලින්ම අවබෝධ කළා කියන එක නම් අදහන්න බෑ. කොහොමද මේක හිතන්නවත් බැරි දෙයක් මේ කොහොමද අවබෝධ කරේ? ඒ තමයි සම්මා සම්බුදුරුවෝගේ ශ්‍රේෂ්ඨත්වය. මෙච්චර කියද්දි කියන්නේ ධර්මයේ මෙච්චර තිබෙද්දි අවබෝධ නොවෙන අපිට උරමන් ධර්මයේ කිසිවක් නැතිව මුලින්ම අවබෝධ කරනකොට මොන තරම් ඒකේ අපහසුව අමාරුව මොන තරම් ඥානය උනය වීරයක් ඒ තරහ පවතින්නේ නැහැ. දැන් මේ අපිට මේ බෙදලා දුන්නු පිඟාන අනල කන්න බැරි කමනේ තියෙන්නේ. ඒ ඔක්කොම බෙදලා දෙනවා හදලා දෙනවා අනල කන්න බෑ හපල කන්න දන්නේ. මේ ඔයත්තන්ට බැන්නා මේ දොස් කිව්වා. ඈ බෙදලා දුන්නුනේ අනල කන්න. ඒ කියන්නේ විදර්ශනා කරන්න යෝනිසෝ මනසිකාරය කරන්න ඒ ධර්මයට තමන්ගේ ආධ්‍යාත්මය තුළින් නොවන තුළින්ම පටහන්. දැන් අපි මනුස්සයෙක් ගැන කියලා දෙනකොට අග්ගාල එනව ගන්න දන්න මේ අර මනුස්සයා මේ හරි නරක කෙනෙක් කියලා මේ මිනිහගේ චෝදනා දෙකකට විතර හිරේ ගිහිල්ලා ලංකාවේ මේ ඇල්ලයි මේ බුප්පේන් යකෝ මේ කියලා අපි කියනවා. කිව්වහම මොනිහට අග්ගාල නෝට් එක අරගෙන ඔළුවේ දානවා. මොකද ධර්මයේ කියලා දෙනකොට ඒ වගේම ගන්නකො. ඉක්මනට අග්ගාල. ඊට පස්සේ ආයි ඇවිල්ලා කියනවා මේ මට සොරි අර මගේ දාරා දුන්නල දුන්නේ අර ඔව්. එයා වගේ වුණාට ඒ කියන්නේ මේ එයා හරි හොඳ කෙනෙක් පස්සේ බලනකොට මේ අපි ගන්නකො අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයා හරි හරි හොඳ කෙනෙක් යාළුවෝ මනුස්සු ගුණාංග තියෙන කෙනෙක් යා පොඩි තුවාල කලන්න මේ නිවාඩුට ඇවිල්ලා තියෙන්නේ කියලා ගුවාම ආයෙ වෙනස් කරගෙන ආයෙත්ද කියලා ආයෙ කොහොමද හදලා මේවා වෙනස් කරගන්නවද නැද්ද වෙනස් කරගන්නවා දැන් දැක්කම කියලා දෙයට අනුව යාට පුළුවන් යාට දෘෂ්ටි කරස හැබැයි ඒක වෙන්නේ මමත්වයේ තුල අන්න ඒ වගේ මේට වඩා ප්‍රබල අංගමේ ඔබට ඔබ හඳුන්වා දෙනවා සාරාංශය ඔබ වැරදි විදිහට ඔබ හඳුනගෙන තියෙන එක ඔබට ඔබව නිවැරදි විදිහට හඳුන්වා දෙනවා වෙන කෙනෙක් නෙමෙයි ඔබට හඳුන ගන්න තියෙන්නේ ඔබට හඳුනගත්ත දවසට හිනායාවි දුක හිතේ අනේ මේක දන්නේ නැතුව අනිත් මිනිස්සු ලොකු පටලැවිල්ලක ඉන්නා නේද කියලා ලෝක සත්‍යය කෙරෙහි කරුණා කැපේ එදා ඉඳලා ගෙවුණු අතීතයට හිනා වෙවි වර්තමානයේ සන්තෝෂේ ප්‍රීතිය සැහැල්ලුවේ සහනයේ අවබෝධයෙන් ජීවත් කරන්න හැකියාව ලැබේවි. හොඳයි අපි උදෑසන වැඩසටහන එතකින් අපි අවසන් කරනවා. තෙරුවන් සරණයි.